अजय विशेष प्रकार पक्ष मूल्य बंकुल हेतु परीक्षा कर पार्लिमेंट वार्ता क्रीमिटत ये पीलिमंत सी योजना निर्देश इद्रिपाच क्रीमिटत पार्लिमेंट विशेष कारक सभा भी सेवे पिनिस नीति सागर कार्य सम्मातागे सभापति ते यस प्लीज
जे मम रट बंकुल तुमे कोहोमद कियला सोया बलन्न कारक सभा योजना किरवे अपि विपक्षे विपक्ष मंत्री पत्कर योजना कल दी प्लीज सर विपक्षे अंकिया අවංකව මේ රට බංගලුතුනේ කොහොමද කියන එක හොයන්න ඕන නම් පත් කරන්න ඕන විපක්ෂ මන්ත්‍රීවරයෙක්. ඒකයි ඒකයි ස්ථාවර නියෝග ගොඩක් තියෙන්නේ මුදල් කාර්ක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා. ආණ්ඩු පක්ෂයට දුන්නාම අපි දැක්ක ගිය සැරේ බංගලොත් වෙනකම් අපි දන්නේ නැහැ. බංගලොත් වෙනකම් අපි දන්නේ
නැහැ. හරි.
මොකද ආණ්ඩු පක්ෂ කෙනෙක් හිටියේ. අපි කියන්නේ විපක්ෂ කෙනෙක් පත් කරන්න කියලා රට බංගලොත්ුනේ කොහොමද කියන එක ගැන විපක්ෂ කෙනෙක් පත් කරන්න කියලා.
ඔව්.
मुदाल कारक सभा ममाई मे पार्लिमेंट रटे मुदाल तत्व बंद ममाई क्यू ए मुदाल कारक सभा बंकुलद्भाव हो कनगा अटना मेवा परिणत देश वाले के मेवा सभा पत्कर मंत्री वो इंडो මේ හැම ආණ්ඩුවක් වාක්‍යන්නේ මේ බංකොලොත් වීමට එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි හැම ආණ්ඩුවක්ම ඔව් they everyone is responsible not they try to avoid it no
oh.
he have been oh. a minister he have been a minister he have been a minister
එතුමාගේ නම කියලා නෙමෙයි
he have been a minister he sort of he sort of layman he have been a minister
කරු කතානායකතුමනි මෙතුමා කියන තර්කයේ හැටියට පාස් විරුද්ධ ප්‍රහාරය වෙනකොට මෙතුමල්ල පත් කරගත්තේ මෙතුමල්ලම මන්ත්‍රීවරු දෙක හොයන්න තේරීම් කාර්ක සභාවට මෙතුමල්ල ඒ වෙලාවේ කොහෙද දන්නේ හිටියේ ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාර්ක සභාව පත් වෙනවා නම් පක්ෂ විපක්ෂ මන්ත්‍රු සියලු දෙනා පත් වෙන්න ඕන ඒක තමයි සම්ප්‍රදාය ඒක තමයි තියෙන නීතිය ඒ නිසා විපක්ෂයෙන් විතරක් මේක පත් කරගන්න පුළුවන් කමක් නැහැ එතුමල්ලත් වග කියන්න ඕන මේ ඇතුළත සත්‍යයන් වලට
ඔව්
मधुसहन लबादुन्न प्रमाण राज्य आदाय සියයට 12 සිට සියයට 8 දක්වා දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට පහළ වැටුණා. ඒ නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන Fitch Moody's Standard & Poor කියන ආයතන අපේ රටේ ratings, ඒ කියන්නේ ශ්‍රේණිගත කිරීම් පහළ දැම්මා. ශ්‍රේණිගත කිරීම් පහළ දැම්ම නිසා රජයට ජාත්‍යන්තර capital markets වලට ප්‍රාග්ධන වෙළඳපොළට ප්‍රවේශ වෙලා අඩු පොලියට ණයක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා. ඉතින් මේ සිද්ධිය වෙනකොට අපි බලන්නට ඕන ගරු කතානායකතුමනි අර බිලියන 600ත් 700ත් අතර බදු සහනය ඒක ලබා දීමට කවුද කටයුතු කරේ? ඒක ලබා දීම වෙනුවෙන් කවුද අත ඉස්සුවේ? කවුද ඒක වෙනුවෙන් කතා කරේ? කවුද ඒක වෙනුවෙන් පෙනී හිටියේ? පැහැදිලිවම මේ රටේ ජාතික ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 112 සිට 108 දක්වා අඩු කරන එකට අත උස්සපු පාර්ශවය රට බංකොලොත් වීමේ කමිටුවේ සභාපති ධූරය දරනවා නම් ඒක ඔබතුමාම පොඩ්ඩක් සාධාරණව හිතලා බලන්න, ඒක වැරදි. ඒකයි මම කියන්නේ. මම මේ තර්කානුකූලව ඔබතුමාට ඉදිරිපත් කරන්නේ මේ 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 රටේ බංකොලොත් භාවයේ නිර්මාණය වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි බිලියන 600ත් 700ත් අතර බදුසහන ලබා දීම. ඒක මුළු රටම පිළිගන්නවා. හැමෝම පිළිගන්නවා. අරගලයක් නිර්මාණය වෙලා මේ රටේ මහා ව්‍යසනයක් ඇති වෙලා මේ 69 ලක්ෂයකින් පත්තුණු ජනාධිපතිව රටේ ජනතාව මහපාරේ ගිහිල්ලා බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මේ මේ ඛේද වාචකය නිසා. එතකොට මේ ඛේද වාචකයට අත්තුස්සපු පාර්ශවය පත් කරනවා නම් මේ ඛේද වාචකයට තුඩු දුන් හේතු කරුණු කාරණා පිළිබඳව හොයලා බැලීමේ කමිටුවේ සභාපති ධූරයට ඔබතුමාම පොඩ්ඩක් හිතලා බලන්න, තර්කානුකූලව පොඩ්ඩක් හිතලා බලන්න ඒක හරිද වැරදිද. මං ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම ගෞරවයෙන්. මේක මම බොහොම තර්කානුකූලව ඉදිරිපත් කරන බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ රට බංකොලොත් කරන්නට බදු සහන ලබා දීමේ යෝජනාවට අනුමැතිය ලබා නොදුන්නු පාර්ශවයෙන් මේ සභාපති ධූරයට
තනායකතුමනි,
පාර්ලිමේන්තුවේ තියෙන සම්ප්‍රදායක් තේරීම්කාරක සභාවට කොහොමද පත් කරන්න? ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පළවෙනි එක. දෙවෙනි එක එතුමාට මතක් කරන්න කැමතියි, එතුමාගේ කාලේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම ඒ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු තමයි තේරීම්කාරක සභාවේ අති බහුතරයක් හිටියේ, විපක්ෂෙත් හිටියේ. ඒ ආණ්ඩුවේ තුන්වෙනි කාරණාව තමයි එතුමාට අමතක වෙලා තියෙනවා, මේ බදු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආපු ගමන් බදු අඩු කරන්න උපදෙස් දුන්නු මිනිහා තමයි එතුමාගේ උපදේශකයාද ආර්ථිකය පිළිබඳව. ඉතින් ඒකත් මම මතක් කරන්න
කැමතියි. විපක්ෂ නායකතුමා, ඔබතුමා අවස්ථාව අරගෙන දැන්
ගරු කතානායකතුමනි, මම බොහොම ගෞරවයෙන් ඔබතුමාගෙන් නැවතත් වරක් ඉල්ලීමක් කරනවා.
හරි.
බොහොම පැහැදිලිව මේ බිලියන 600ත් 700ත් අතර බදු සහනය මේ රටේ සුපිරි ධනවතුන්ට, තමන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් ලබා දුන්නු ධනකුවේරින්ට ඒ ලබා දුන්නු සන්තෝෂමට අපි කිසිසේත්ම සම්බන්ධ නැහැ. අපේ උපදේශකවරුන් සම්බන්ධ
නැහැ.
මම මේ කතා කරන්නේ සිලෙක්ට් කමිටියේ බහුතරය ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ සිලෙක්ට් කමිටියේ සභාපති ධූරයේ යන්නට ඕන අනිවාර්යෙන්ම බදු සහන ලබා දීමට අත්තුස්සපු නැති විරුද්ධ පාර්ශවයට කියන එක මම කියන්නේ. අපි කතා කරන්නේ ඒක සංයුතිය ගැන.
ඒක
සංයුතිය පැහැදිලි.
ගරු කතානායකතුමනි, මේ එතුමා ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය තමයි මේ රට බංකොලොත් භාවයට පත්වුණේ පසුගිය රජය විසින් ලබා දුන්න බදු සහනය නිසා, රජයේ ආදායම කඩාවැටීම නිසා රට බංකොලොත් වුණා කියලා. මේ තර්කය සම්පූර්ණයෙන්ම සාවද්‍යයි ගරු විපක්ෂ නායකතුමනි. මොකද ඒක ඔබතුමා පිළිගත්තට මේ රටේ කිසිම ආර්ථික විද්‍යාත්මක විද්වතෙක් පිළිගන්නේ නැහැ. මොකද මේ රට මෙතේ බංකොලොත් වෙන බවට අපි සියලු දෙනා මේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ තත්ත්වය ඇති වෙන බව දැනගෙන මේ ගරු සභාව විසින් 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් 50ක් ඉදිරිපත් කළා තියෙනවා රට බංකොලොත් වෙන එක වළක්වන්න. ඒ 50 ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරලා තිබෙනවා. එකක් තමයි නීතිය. මේ පාර්ලිමේන්තුව සම්මත කරපු නීතිය රජයේ අයවැලේකනේ හිඟය දලදේශීය නිෂ්පාදනයෙන් 5%ක් වෙන්න ඕනේ 2006 එදා ඉඳන් දිගට මේන ඕනේ ආණ්ඩුවක් ඒකට ඊට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යන්න ඕනේ. දෙක, 2013 ලංකාවේ රාජ්‍ය ණය බර ප්‍රමාණය දලදේශීය නිෂ්පාදනයෙන් 65% අඩු කරන්න ඕනේ. තුන, ලංකා ආණ්ඩුව විදේශ ණය සඳහා අපවෙන ප්‍රමාණය 4.5% ගේන්න ඕනේ. ඒ නීතිය දිගටම ඊට පස්සේ එන ආණ්ඩු විසින් අනුගමනය කළා නම් මේ රට කවදාවත් බංකොලොත් වෙන්නේ නැහැ. ඒ බංකොලොත් වෙන බව දැනගෙන තමයි මේ පාර්ලිමේන්තුව එවැනි නීතියක් සම්මත කළේ. එහෙනම් ඊට පස්සේ ආණ්ඩු කරපු සියලු දෙනාම බංකොලොත් භාවයට වග උත්තර කරුවෝ කියන එක තමයි තර්කානුකූලව ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්, සමින්දේවි සිරිමන්තුමා.
ගරු කතානායකතුමා, බොහොම ස්තුතියි. දැන් තේරීම්කාරක සභාවේ පත් කරලා තිබෙන්නේ රට බංකොලොත් වීම පිළිබඳව හොයන. ඒක බොහොම හොඳයි ගරු කතානායකතුමා. ඔය සමාජය විසින් රට විසින් මේ වෙනකොට මේ බංකොලොත් භාවයේ පිළිබඳව වග කියොත්තු කවුද කියලා දන්න. දැන් ආණ්ඩුවත් විපක්ෂියත් එදා ආණ්ඩුත් දැන් ආණ්ඩුත් පිළිබඳව කතා කරනවා නේ ගරු කතානායක. මට තියෙන ප්‍රශ්නේ මේ රට පුරවැසියට තියෙන ප්‍රශ්නේ. මොන තේරීම්කාරක සභාව පත් කරත් අවසානයේ ඒකෙන් අනාවරණය වෙන ඒකට සම්බන්ධයි කියන පුද්ගලයාට දනුවමක් දෙන්න හැකියාවක් නැහැ. ගරු කථානායක විසින්තුමා විසින් අදපත් කරන මේ තේරින්කාරක සභාවෙත් හොරෙක් ඇල්ලුවා නම් ඒ බංකොලොත් භාවයේ ඉන්න ඒ කිසි කෙනෙක්ට දනුවම් දෙන්න බැරි නම් ගරු කථානායකතුමනි කාලේ අපරාධ නිසා මේ හොරු ටික අල්ලලා අපි හරි කමන්නේ නැහැ. අපි කියන්නේ ඒකයි. මොකද මේ රට හැදෙන්න නම් ගරු කථානායකතුමනි ඔය ඔබතුමා නම් කරන තේරින්කාරක සභාවේ රාජපක්ෂර හොරු නම් රනිල් වික්‍රමසිංහ හොරු නම් මේ පැත්තේ ඉන්න හොරු නම් උන්ව කුදලන්න පුළුවන් නීතියක් ගේන ගරු කථානායක අපිට අපේ මහපාර බැලලා අපේ දරුවොත් එක්ක යන්න හොඳට. ඒව නීතියක් ගේන.
ගරු කථානායකතුමනි මම මට ඇහුණා මම කියපු කාරණාවට ඒ ආර්ථික විග්‍රහයට ලබා දුන්නු ප්‍රතිචාරය ගරු කථානායකතුමනි ඔය බහුබූත අහලා තමයි රට බංකොලොත් උනේ. හරි ඔය ටියුෂන් පන්ති වල කියන බහුබූතේ හරියන්නේ නැහැ. මෙතනට ඔය ටියුෂන් පන්ති කතාව කියලා තමයි මුළු රටම බංකොලොත් උනේ. ගරු කථානායකතුමා මම එකක් කියන්නම්. දැන් කියනවා IMF agreement එක හොඳයි කියලා. මට කියන්න 2020 මුල් කාර්තුවේ අපේ රටට ඩොලර් මිලියන 100කුත් IMF එකෙන් ලබා දෙන්න තියෙද්දි කවුද හත උස්සලා IMF එකෙන් ඉවත් උනේ? කවුද ඉවත් උනේ? මේ හාදේ ටික මේගොල්ලෝ තමයි අත උස්සලා කිව්වේ IMF අපිට එපෝ, IMF දේශද්‍රෝහි, IMF රාජද්‍රෝහි. දැන් ලැජ්ජ නැතුව ඇඳගෙන ඉන්න සරමත් ගලවල ඔළුවේ දාගෙන දැන් මෙතන එනවා බහුබූත කතා
කියන්නේ.
මොන විහිළුවක්ද මේ? නිකන් බොරු තියරි දාන්න එනවා.
අලි සබ්‍රි මැතුමා
ගරු කථානායකතුමනි ඔය එකරයකින් වෙච්ච බංකොලොත් වීම නෙවෙයි. 2015 වෙනකොට 2005 ඉඳලා 2015 වෙනකොට ලංකාවේ ආර්ථිකය 7.2% වර්ධනය වුණා සාමාන්‍යයක් හැටියට. මේගොල්ලෝ පාලනය කරා 2015 ඉඳලා 2019 වෙනකම් ආර්ථික වේගය කඩා වැටුණා 2.1%. මේගොල්ලෝ ණයට ගත්තා ඇමරිකානු ඩොලර් බිලියන 14.5ක්. DDO වලින් විතරක් ගත්තා 12.15ක් මේ පිටරටේ. වෙන ෂෝට් ටර්ම් ගත්තා 2 බිලියන්. එතකොට කෝවිඩ් තිබුණෙත් නැහැ, පාස්කු ප්‍රහාරයක් තිබුණෙත් නැහැ, අරගලෙත් නැහැ, ඒත් එක්කම රුසියාවේ යුද්ධය තිබුණෙත් නැහැ. ඉතින් මේගොල්ලෝ කරපු දේවලුත් මේකට සම්බන්ධයි. එක ප්‍රධාන දේ තමයි චීනෙත් තරහ කරගත්ත ආපු ගමන්ම බොරුවට මේ පෝට් සිටි එක නවත්තලා අවුරුද්දක් තිස්සේ නවත්තලා නැති කරලා සම්පූර්ණයෙන්ම ඉන්වෙස්ට්මන්ට් එක නැති කරලා දැම්මා. නැති කරලා අවුරුදු එකමාරකට පස්සේ තමයි ආයෙ පෝට් සිටි එක පටන් ගත්තේ. මේ හැමෝගෙම කිල්ලෝට වල කුණු තියනවා. එයින්ද මේ එක්කෙනෙක් විතර කරපු දෙයක් නෙවෙයි, අවුරුදු 40-50-30 කරපු දේවල් වල සමස්ත ප්‍රතිඵලය තමයි බංකොලොත් වීම. මේගොල්ලෝ ලකුණු දා ගන්න හදනවා මෙතන.
පීඩසෝන වීරසිංහ මැතිතුමා,
කථානායකතුමනේ මං හිතන්නේ මේ විවාදය ආවට පස්සේ තේරින්කාර සභාව කරන එක හොඳයි. වක් කියන්න ඕන කවුද කියලා බැලුවොත් මේ 225ම අඩු වැඩි වශයෙන් වක් කියන්න ඕන. ඒක නිසා මේ 225න් කවුරු හරි නැති කෙනෙක් ඉන්නව නම් කිසි කෙනෙක් නැහැ. 100%ක් ඉන්නවා, අනිත්‍යක් තියෙනවා, කවුරුත් ඉන්නවා මේ විනාශයට වක් කියන්න ඕන අය. ඒක නිසා තේරින්කාර සභාවේදී ඒක කතා බහ කරලා කරමු. සභාපති ධූරයේ සම්බන්ධවත් වෙනත් කාරණා සම්බන්ධවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න. හැබැයි ඔබතුමාගේ ඉල්ලන්නේ මේක සාධාරණ තේරින්කාර සභාවක් වෙන්න නම් මේ තේරින්කාර සභාව විතරක් නෙවෙයි, මේ පාර්ලිමේන්තුවේ හැදලා තේරින්කාර සභාවල සාධාරණ නියෝජනයක් වෙන්න නම් මේ පාර්ලිමේන්තුවල ආණ්ඩු පක්ෂය විපක්ෂය කියන කාරණා දෙකට විතරක් ලඟු වෙන්නේ නැතුව ඔබතුමා ස්වාධීන පුද්ගලයෙක් විදිහට විතර 224ට වක් කියන කෙනා විදිහට මේ පාර්ලිමේන්තුවේ අලුත් සංයුතිය වෙනත් සංයුතියක්, මේ පාර්ලිමේන්තුවේ අලුත් කණ්ඩායම ආණ්ඩුවේට පොය විපක්ෂේ ඉන්නවා අපි වගේ විපක්ෂයේ පය ආණ්ඩුවේ ඉන්නවා. ඒක නිසා මේ සංයුතිය ගැළපෙන ආකාරයට කරු කථානායකතුමනේ තේරින්කා සභාව බත් කරන මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක
වෙන්නේ.
කරු කථානායකතුමා අපි අත්සන් කරලා බාර දුන්නා මද්ද්‍රව්‍ය
කින්දුකුත් නේද?
යෝජනාව බාර දුන්නා. තේරින්කා සභාව බත් කරන්න කියලා. කරු ජයන් සමරවිල මැතිතුමා
කින්දුකුත් මන්තමා.
හරි. කරු කථානායකතුමනේ විනාඩියක් මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක. කරු කථානායකතුමා විනාඩියක්.
ඔබතුමා ඇති වෙන්න කාලය ගත්තා, තවත් කාලයක් නැති කරන්න දෙන්න බෑ. ඔව් කිරිලොකට මැතුමා.
දැන් කියන්න අද කාරණා, මේ කාරණාවනේ පරිබාහිර කාරණාවක්. මයික් එක දෙන්න පොඩ්ඩක්. ඔය මයික්
ඒක කිරිලොකට මැතුමා කියන්න.
තනායකතුමනේ මේ මතක කරන්න හදපු කාරණාව විතරයි.
දැන් දීර්සිංහ මන්තුමා ඔබතුමා නිකන් බැල් වට අරන් දොඩවල මේ කාලේ නාස්ති කරනවා.
ගරු කථානායකතුමනි
පළමුවෙන්ම ස්තුතිවන් දෙනවා මේ ඉල්ලීම කරේ.
විනාඩියක් දෙන්නක. කථානායකතුමා හදන්න මතක කරන්න හදපු කාරණාව මේ කාරණාවට මේක ලබන කාරණා විනාඩියක් 10%ක් දෙන්න.
දෙන්න
ඔබතුමා කතා කරගෙන යන්න නැත්නම් ඔබතුමා මේ අවස්ථාව ගන්න
මේක කතානායකතුමා මේ මස කරන්න හදපු කාරණාව මයික් එක නොදුන්නක් කමන්න අහගන්න අපි ඉල්ලපු තේරින් කාල සභාපතිවරයා පත් කරන්නව නැතුව වෙනාය පත් කරනවා එතකොට ඒක අසාධාරණයි මොකද අපි ඉල්ල සභාපතිවරයා නෙමෙයි සමාජිකයෙක් ඉදිරියවත් ඉල්ලපු මිනිහවත් නැහැ ඒක නිසා තේරින් කාල සභාව පත් කරන්න සාධාරණ නියෝජනයක් දෙන්නේ පත් කරන්න තමයි තේරින් කාල සභාවක් කියනවා
දැන් ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ඒ කාරණාවත් එක්කම තමයි කතා කරන්න වෙන්නේ ඇත්තටම පළමුවෙම ස්තුතිවන්ත වෙනවා මේ කාර්ක තේරින් කාර්ක සභාව පත් කිරීම මොකද 10 දෙනාගේ කණ්ඩායම විදියට මුලින්ම මේ ඉල්ලීම කරේ අපි අවුරුද්දක් ගිහිල්ලා හරි මේක පත් කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා එතකොට මේ ඉල්ලීම් කරපු අය මේ කාර්ක සභාව තුල සිටිය යුතුයි මොකද මෙතුමා කිව්වා වගේම අද පාර්ලිමේන්තුවේ සංගීතය වෙනස් වෙලා තියෙනවා වෙනස් වෙච්ච සංගීතය සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු විය යුතුයි එහෙම නැත්නම් ලොකු අසාධාරණයක් වෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට
නම් නියෝජනය කිරීම පක්ෂ නායකයන්ගෙන් රැසීමේදී තීරණය කරගෙන දෙපැත්තෙන් නම් ගත්තේ. ඔව් වීරක්කොඩි මන්ත්‍රීතුමා.
අර කතානායකතුමනි මේ අපි පාර්ලිමේන්තුවේ කතා කරන ඒවා එළියේ මිනිස්සු අහන් ඉන්නවා. එළියේ මිනිස්සුන්ට අමතක වෙලා නැහැ. දැන් තමුන්න ඔබතුමාට මතක ඇති අපි යහපාලන ආණ්ඩුවේ ඉඳලා එළියට ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආර්ථිකය විනාශ කරා කියලා එතුමාට එරෙහිව ගෙන අපු විශ්වාස භංගයට පක්ෂව. ඉතින් ඒවා නිකන් අමතක වෙලා වගේ දැන් කතා කරනවා අපේ අලිසප්රි මැතිතුමාලා මේ කිසිම දෙයක් උනේ නැහැ. සියල්ල කරලා තින්නේ වෙන කණ්ඩායමක්. ඒ හින්දා ගරු කතානායකතුමනි කරුණා කරලා මේකට හැමදෙනාම සම්බන්ධයි. ඒ දැන් සම්බන්ධ වෙච්ච ප්‍රධානිය ගෙනල්ලා ආර්ථිකය හදන්න හදනවා කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් අපි අහන්නේ කරුණා කරලා මේ සභාව මේ කමිටුවට නිසි නියෝජනයක් ලබා දෙන්න මේ සියල්ල එළියට එන්න ජනතාව සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. උනේ මොකද්ද? වෙන්නේ මොකද්ද? කරන්න යන්නේ මොකද්ද කියන එක අපිට වඩා ජනතාව දන්නවයි කියන එක තේරුම් ගන්න.
බොහොම ස්තුතියි. ඔව්. දිලන්.
ගරු කතානායකතුමනි දැන් මේ ප්‍රශ්නය මේ මේ දිගටම කතා කරන්න ඕනේ නැහැ. නමුත් දැන් ජනාධිපතිතුමා ඊයේත් හරි පෙරේද හරි මහින්දමරුවට එතුමාගේ මොකද උත්සවයකට ගිහිල්ලා එතුමා රටටම ඇහෙන ලෝකෙට ඇහෙන කිව්වා විරුද්ධ පක්ෂයයට එකතු වෙන්නේයි කියලා මේ රටේ ප්‍රශ්න විසඳන්න. මේ ජනාධිපතිතුමා කිව්ව එක මම දැක මාධ්‍ය එහෙම යනවා. කතානායකතුමා මීඩියා මගින් තනිය උත්සවයේදී. දැන් එතකොට දැන් සෙනසුරාදා තමයි විපක්ෂයේ අයගේ කතා කපලා හතාමාට මේ මේ වැඩේ කරන්නේ. එතකොට අපිට ආපු අපිට ආව පණිවිඩය තමයි විරුද්ධ පක්ෂය ඕන්නේ නැහැ කියන්නේ. ඊට දවස් දෙකකට පස්සේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා කිව්වා එන්න එකතු වෙලා හැබැයි රට හරට ආදමු කියලා. දැන් රට බංකොලොත් වෙච්ච හේතු හොයන හදන කාරක ස්වභාවයේදීවත් ජනාධිපතිතුමාට පුළුවන් පෙන්වන්න මේ එතුමා හරිම අවංකයි විරුද්ධ පක්ෂ සම්බන්ධ කරගන්න කියලා. හරි එතුමා කතා කරන්නේ walk the talk. Now he can walk the talk if he wants. නැත්තම් වෙන කරු කතානායකතුමනි
අරු මන්ත්‍රීතුමා ඕක ඕක
වෙන නැත්තම් වෙන කරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ ඉස්සරහට තියාගෙන ආණ්ඩුවට යන්න බලාගෙන ඉන්න අය මෙහි ඉඳලා ලකුණු දා ගන්න හදනවා.
හරි බොහොම
ඉතින් එහෙම නැත්තම් තව මොන විකාර කරන. ඒ නිසා මේක අලංකව කරනවා නම් කරමු. එහෙම නැත්තම් අතාරදාම්.
ඔව් මුසාමි.
කරු කතානායකතුමනි මද්‍රව්‍ය ව්‍යාප්ති වීම වැඩි වීම පාලනය කිරීම සඳහා කාරක සභාව යෝජනා කළේ අපි. එතකොට ඒ යෝජනාවට කතානායකතුමනි ජයන්ත සමරවීර මන්තුමා තමයි යෝජනා කළේ. නමුත් ඒ නම ඇතුළත් වෙලා නැහැ. දැන් ඔබතුමා කිව්වා මේ නම් යෝජනා කරන්නේ පක්ෂ නායක රැස්වීමේ කියලා. එතකොට මේ අපි විපක්ෂයේ නියෝජනය කරන අපේ මන්ත්‍රීතුමන්ලා 13 දෙනාට පක්ෂ නායක රැස්වීමේ නියෝජනයක් නැහැ. එතකොට විපක්ෂ නායකතුමත් එකඟ වුණා ගරු සභානායකතුමත් එකඟ වුණා මේ පක්ෂ නායක රැස්වීමේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා කතානායකතුමනි. එතකොට ඒ එකඟතාවයේ තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපට තේරෙන්නේ නැහැ අපි මන්ත්‍රීවරු 13 දෙනෙකුට පක්ෂ නායක රැස්වීමේ කිසිම නියෝජනයක් නැතුව එතන දේවල් අපි දැනුවත් නැහැ. අපේ මැදිහත් වීමක් නැහැ. එතකොට ඒ නිසා 3 දෙනාටත් එක්කෙනෙක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. 3 දෙනාටත් එක්කෙනෙක් ලැබෙනවා. ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එතකොට අපි 13 දෙනෙකුට ඒ අවස්ථාව අහිමි කිරීම ගැන අපි බලවත් ලෙස කනගාටු වෙනවා. අපි තාම කාරුණික ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා අපට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න. මොකද ගරු සභානායකතුමත් විපක්ෂ නායකතුමත් මේකේ ප්‍රමාණය වැඩි කරලා අපට කෙනෙක් ලබා දීමට සූදානම් බවට අපට ප්‍රකාශ කළා.
හරි බොහොම ස්තුතියි. ඔව්.
ආර්ණාව දැන් මේ රට ආර්ථික අර්බුදයකට පත් වෙලා තියෙන වෙලාවේ විපක්ෂයට ආරාධනා කරාට විපක්ෂය සමහර අවස්ථාවන්දී තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බව අපි දකිනවා. බදු අඩු කරාම බයිනෝ අඩු කරා කියලා, වැඩි කරාම බයිනෝ වැඩි කරා කියලා. මේක ඒගොල්ලන්ගේ අරමුණක් නැහැ. ඒගොල්ලන් දේශපාලන න්‍යායපත්‍රයකට යනවා කියුවේ ඒකයි. ඒ නිසා තමයි බන්දුල ගුණවර්ධන ඇමතුමත් ඒ වගේම අලිසබ්ල ඇමතුමත් මේ රටේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳව කරුණු පැහැදිලි කරලා මේක එක රජයකට නෙමෙයි පසුගිය කාලෙම මේකට අඩු වැඩි වශයෙන් මේ 225 දෙනාම මේක නියෝජනය කරපු ඒ කාලේ ඉඳන් වග කියන්න ඕනි කියලා කියන්නේ. ඒ නිසා මෙතන සභාපතිවරේ පත් කරනකොට ඒ සභාපතිවරයා පත් කිරීමේ වගකීම මෙතන අපි නම් ටික ඉදිරිපත් කරාම එතනින් ඇති නම් කරලා තියෙන. ඒ නිසා හොරාගේ අම්මගේ පේන අහනවා නම් කවුරු පත් කරත් ඒක වෙනවා. ඒ නිසා මේක විවාදයකට ගන්නේ නැතුව නැත්නම් දැන්ටමත් ප්‍රමාද වෙලා තියෙනවා. කාලය පිළිබඳව ගැටලුවක් වෙන නිසා අපිට මේක කරගෙන යන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
මගේ තීරණයේ වෙනසක් නැහැ. මතුසනන් මන්ත්‍රීවරයන් මා විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. නීතිඥ පෛත්‍රාදේවි වන්නියාරච්චි මැතිණිය, ඩී.වී. චානක මැතිතුමා, විජිත හේරත් මැතිතුමා, මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, අශෝක් අබේසිංහ මැතිතුමා, ජයන්ත කැටගොඩ මැතිතුමා, හර්ෂණ රාජකරුණා මැතිතුමා, මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා, සංජීව එදිරිමාන මැතිතුමා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා, ශානික්‍යන් රාසපාත්‍ර රාසමාණික්ක මැතිතුමා, මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා, ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාම මැතිතුමා, සබනායක
කරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළිතය මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 ධර්ම 50 මගින් සංශෝධිත 1969 අංක 1 ධර්ම ආනයන හා අපනයන පාලන පද්ධතියේ 4.1 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජූනි 9 වෙනි දින ඇති අංක 23.35/26 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල් කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රේගු ආඥා පනතේ 235 අධිකාරිය 10 ආ වගන්ති යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වර්ණීය හා සාමාන්‍ය තීරුබදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික හා ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 මැයි 31 වෙනි දින ඇති අංක 23.34 ඇදිර 28 දන්න අතිශේෂ ගැසපත්‍රය පල කර ලද නියමය මම ඉදිරිපත් කරමි.
ප්‍රවාහන හා මහාමාර්ග
මන්ත්‍රී ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පදනමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය සහ නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් මන්ත්‍රීවරුන්ට සපයා ඇත.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු කැමති
කරන්න. ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා අන්තිම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මාත්‍යංශයේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා යුක්තිගරුක සහ නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා.
ගරු කතානායකතුමනි, බැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභා වෙත යොමු කරන ලද 2019 වර්ෂ සඳහා උපපරේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා පොල් පරීක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා තලවකැලේ ශ්‍රී ලංකා තේ පරීක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018-2019 වර්ෂය සඳහා සීමාසහිත ගල්වේ වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා කුඩා තේවතු සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා වැවිලි කර්මාන්ත ආංශික අධීක්ෂණ කාර්ක සභාවට ඉදිරිපත් කිරීමට යෝජනා කරමි.
නීතිඥ WDJ ශනීව රත්න මැතිතුමා, යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක
සභාව. කරු කතානායකතුමනි, එතුමා වෙනුවෙන් යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික කාරක සභාවට යොමු කරන ලද දූෂණ විරෝධී පනත් කෙටුම්බ සම්බන්ධයෝගේ එකී වාර්තාව මම ඉදිරිපත් කරමි.
ප්‍රතිසංවිධාන හා ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව ඩිලාන් පෙරරා මහත්තුම.
ප්‍රතිසංවිධානයේ සහ ජාතික සමගිය පිළිබඳ ආංශික කාර්ක සභාවේ වෙත ඉදිරිපත් කළ යොමු කරන ලදුව 2019 සහ 20 වර්ෂ සඳහා ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තුම.
ගරු කතානායකතුමනි, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික කාර්ක සභාවේ යොමු කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරනවා. මේ
මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව ලලිත් වර්ණකුමාර මහත්තුම.
ගරු කතානායකතුමනි, මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රෝපණය සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2015 2016 2017 වර්ෂය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2016 2017 18 19 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධ වූ ඒකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාජන පෙත්සම් පිළිගැනීම පියල් නිශාන්තන් සිල්ලා මැතිතුමා, මලවීර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, පදියතලාව පදියදොර පාර කලාපිටෝය අංක 325 ධර්ම ස්ථානයේ පදිංචි කුරුවිට බණ්ඩාරලාගේ ධර්මසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුම.
උදේන කිරිඳිගොඩ මැතිතුමා.
ගරු කතානායකතුමනි, තලාතුවේ මුදුන කඩේ දේවාල පාර අංක 68-2 ධර්ම ස්ථානයේ පදිංචි KPG ඥානලතා මහත්මියකින් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
මිලාන් ජයතිලක මැතිතුමා. වීරසුමන වීරසිංහ මැතිතුමා.
ගරු කතානායකතුමනි, අකුරැස්ස විල්පිට නිල්වා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය යන ලිපිනයේ පදිංචි DRA අචාන්ත මහත්මගෙන් ලැබුණු පෙත්සමක් ඉදිරිපත් කරමි, පිළිගන්නමි.
සමන්ප්‍රිය හේරත් නැතුමා.
ගරු කතානායකතුමනි, නාරම්මල පහමුණේ අලුත් හේන යන ලිපිනයේ පදිංචි RPD හේමලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික 23 ජූනි 22 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්ක සභාව රැසීමේ තීරණය කළ පසු අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. අමාත්‍යාංශ නිවේදන කෘෂිකාර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා. මහින්ද අමරවීර මැතිතුමා,
ගරු කතානායකතුමනි, වීරසිංහ මන්තුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු
නෙමෙයි ඔබතුමාගේ අමාත්‍යාංශ නිවේදනය.
අමාත්‍යාංශ ප්‍රකාශ සමයින මේ 27-2 ප්‍රශ්නය පිළිබඳව සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ.
හරි, අමාත්‍යාංශ නිවේදනය ඉදිරිපත් කරන්නකෝ. මම දැන් නැහැ මොකක්ද කියන්නේ.
වෙනත් නිවේදනයක් සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළා නැහැ. මේක තමයි මේ පිළිතුරු දෙන්න.
හරි, ඉදිරිපත් කරන්න.
මේ පිළිතුරු දෙන්නද?
පිළිතුරු ඉදිරිපත් කරන්න.
27-2 ප්‍රශ්නයට පිළිතුරු. ගරු කතානායකතුමනි, සජිත් ප්‍රේමදාස මැතිතුමා අවස්ථා ගණනාවකදී ප්‍රශ්න ගණනාවක් මතු කරා. මේ පෝර ප්‍රශ්නය සම්බන්ධව චීන පෝර නැවත් ඒ වගේම නැනෝ පොහොර සිද්ධියත් සම්බන්ධව ඒ පිළිබඳව මම එදින කිව්වා පිළිතුරක් ලබා දෙන්න කටයුතු කරනවා. යම් කාල පරාසයක් ගත වෙනවා, තොරතුරු රාශියක් මේ සඳහා රැස් කරගත යුතුයි කියලා. ඒ අනුව දැනට ලබාගත්තු තොරතුරු අනුව මම මේ වාර්තාව ඉදිරිපත් කරන. මේක සිද්ධ වෙලා තියෙන්නේ මම මේ අමාත්‍යාංශය බාර ගන්නට පෙර වුණත් වාර්තාව මම සොයාගෙන මේ නිලධාරීත් ගෙන්නගෙන ඒ නිලධාරීන් ලබා දුන්නු පිළිතුර ඔබතුමන් වෙත මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කාබනික පොහොර වීවගාව සඳහා භාවිතා කිරීම පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කර තිබූ නමුත් රසායනික පොහොර සඳහා ගොවීන් අතර ඇති කැමැත්ත නිසා ඔවුන් රසායනික පොහොර භාවිතයට වැඩි නැඹුරුවක් දක්වනු ලැබීය. ඒවකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් කාබනික පොහොර වීවගාව සඳහා යෙදීම ජනප්‍රිය කරවීමට නියම ව්‍යාපෘති ක්‍රියාත්මකව තිබුණි. කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකව පැවතුණි. එහෙත් කාබනික පොහොර දේශීය වශයෙන් සමස්ත වීවගාව සඳහා යොදා ගැනීමට කටයුතු කර නොමැත. දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා යන මෑයින් එවකට ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් කරන ලද 20/21/4/27 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 20/21/4/27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් අංක ආමප 21.07.46 3.01.13 දරන තීරණය අනුව වහාම ක්‍රියාත්මක කරන පරිදි රසායනික පොහොර ආනයනය හා භාවිතය තහනම් කරන ලදී. මෙම තහනමත් සමග වී වගාව සඳහා රසායනික පොහොර භාවිතයට අවස්ථාවක් නොව බැවින් ඒ සඳහා කාබනික පොහොර යොදා ගැනීමට සිදුවිය. ඒ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් දේශීය කාබනික පොහොර නිෂ්පාදකින් 20 දිනක වෙත කාබනික පොහොර නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර තිබූ අතර 20/21/22 මහකන්නේදී විභාගාව සඳහා හෙක්ටයා 2,24,000 පමණක් ප්‍රමාණවත් කාබනික පොහොර දේශීය වශයෙන් සැපයීම හැකි බවට තහවුරු කරගෙන ඇති අතර ඒ බව කාබනික පොහොරා ස්වාභාවික ඛනිජ ලේට අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම 20/21/22 මහකන්නේ මැයෙන් වූ අංක FV/43/20/21 හා 20/21/5/31 දිනදී අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් එවකට කෘෂිකර්ම අමාත්‍යරයා අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඇත. ඒ අනුව වී වගා කරන හෙක්ටයාර් 1,05,000 ප්‍රමාණයකට පොහොර වුණතාවයක් ඇතිවිය හැකි බව සහ ඒ සඳහා කාබනික පොහොර හා ස්වාභාවික ඛනිජ අවශ්‍යතාවය ආනයනය කිරීම මගින් සම්පූර්ණ කර ගැනීම සඳහා 20/21/5/31 දිනදී අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලය වෙතින් අනුමැතිය ඉල්ලා ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත. කාබනික පොහොර ආනයනය කිරීමට පෙර එකී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කළ 20/21/5/31 දිනදී අමාත්‍ය මණ්ඩල සංදේශයේ දේශීය වශයෙන් සපයාගත හැකි කාබනික පොහොරවලින් ආවරණය කළ හැකි බිම් ප්‍රමාණය හෙක්ටයාර 2,24,000 බව සඳහන් කර ඇත. ඒ අනුව ඒ පිළිබඳව සලකා බැලීමක් සිදු කර ඇති බව නිරීක්ෂණය කරමි. කෙසේ වෙතත් ආනයනය කළ යුතු කාබනික පොහොර ප්‍රමාණය පිළිබඳව තාක්ෂණික ඇගයුම් කමිටුවලදී අධ්‍යයනය කර ඇත. ඊට අදාළ 20/21/6/7, 20/21/6/14, 20/21/6/16, 20/21/6/25 දිනදී තාක්ෂණික ඇගයුම් කමිටු විසින් ලබා දී ඇති වාර්තා මේ සමග සභාගත කරන. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර මේක දිග ටිකක් පිළිතුරක් කතානායකතුමනි මේක දිගට අහන්න නිසා මම ඉදිරිපත් කරන්න මේ කාරණය සම්බන්ධව 20/21 රසායනික පොහොර ආනයනය සහ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ පසුව වී වගාව සඳහා කාබනික පොහොර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගැනීම පිණිස කාබනික පොහොර හා ස්වාභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම 20/21/22 මහකන්නේ මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා 20/21/5/31 දිනෙති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත්තේ. ඒ අනුව සිදු කරන ලද ප්‍රසම්පාදනයේ අනුතුරුව විශේෂිත ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත කොණ්ඩාවෝ සොයින් බයෝටෙක් ගෲප් කම්පැනි ලිමිටඩ් වෙතින් කාබනික පොහොර ප්‍රමාණ සපයා ගැනීම සඳහා 21/23/23/0/1V/20/21/8/10 දිනදී අමාත්‍ය මණ්ඩල තීරණය ලැබී ඇත. ඒ අනුව කොපමණ ප්‍රමාණයක් ආනයනය කිරීමට තීරණය කරාද කියන ප්‍රශ්නයට පිළිතුර නයිට්‍රජන් 10%ක් අඩංගු ඛනිකාමය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000 5%ක් සහ නයිට්‍රජන් 15%ක් අඩංගු ප්‍රෝටීන් පෙප්ටයිඩ් පවුඩර් මෙට්‍රික් ටොන් 3,000ක් ආනයනය කිරීමට තීරණය කර ඇත. ප්‍රශ්න අංක 2ට පිළිතුර ප්‍රශ්න අංක 2 ඔබතුමා අහලා තියෙනවා මේ මම පිළිතුරු කියන්නම් වෙලා විතර කර ගැනීම සඳහා 20/21 සිදු කරලද කාබනික පොහොර ආනයනය සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තාක්ෂණික ඇගයුම් ක්‍රියාවලියේදී අඩුපාඩු සිදු වූ ඇති බවට වාර්තා වී නැත. ප්‍රශ්න අංක 3ට පිළිතුර නඩු අංක CHC ඇලීරක් 213 ඇලීරක් 21 ඇලීරක් MR සහ නඩු අංක CHC ඇලීරක් 214 ඇලීරක් 22 ඇලීරක් MR දන් නඩු දෙක වාණිජ මහාධිකරණයේදී සමතේකට පත්වීමෙන් අනතුරු එකී සමත කොන්දේසි අනුව සැපවීම කරු විසින් සැපවීමට નિયમિત පළමු නැව් බඩු තොගේ වටිනාකමින් 75%ක මුදලක් ගෙවා ඇත. මෙම ගනුදෙනුව සම්බන්ධව මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් රාජ්‍ය මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කරමින් සිටි. තවද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 94000ක ප්‍රසම්පාදනය සම්බන්ධ විශේෂ විගණන වාර්තා මගින් අදාළ සුරක්ෂණයන් කල්ලිකුත් වීමට පෙර මුදල් අය කර ගැනීමට හෝ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා තිකාරම් ගේමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයේ සිදුව පාඩුව සම්බන්ධයෙන් වගේ කියව යුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගැනීමට නිර්දේශ කර ඇත. ඒ අනුව වගකියුත්තන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටු අත්පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කටයුතු ආරම්භ කර ඇත. ඒ සභාපතිත්වය දැරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු නම් කර එවන් ලෙස අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. ප්‍රශ්නාංක 4ට පිළිතුර 1999 අංක 35 දරන ශාකාරක්ෂක පනත ප්‍රකාරව ආනයන බලපත්‍රයක් ලබාගෙන නොතිබීම හේතුවෙන් මෙම කාමනික පොහොර රට තුළට ගැනීමට සිදුවී නැමැත. ප්‍රශ්න අංක 5ට පිළිතුර 2021-22 මහා කන්නේ ඒවන විටත් ආරම්භ වී තිබෙන නිසා වීවගාවට අවශ්‍ය පොහොර නොමැතිවීම හේතුවෙන් පොහොර සැපීමේ හදිසි අවශ්‍යතාවය මත මෙම පොහොර ගෙන්වීමට තීරණය කර ඇත. ඊළඟට ඔබතුමා අහන එකම අතුරු ප්‍රශ්නයක් කාබනික පොහොර නැමැතිම නිසා හානිය වගාන් සඳහා නැනෝ නයිට්‍රජන් පොහොර යොදා ගැනීම ඵලදායී වන බවට විධිමත් අධ්‍යයනයක් සිදු කරන ලද්දේද කියන ප්‍රශ්නයට පිළිතුර ඔව් අධ්‍යයනයක් සිදු කර ඇත. ඊට අදාළව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨ පරීක්ෂණ ප්‍රතිඵල සහිත අංක DOA ඇලීරක් RRDI ඇලීරක් PSS ඇලීරක් NFT ඇලීරක් 2023 ඇලීරක් NN හා 2023-6-20 දිනදි ලිපිය මේ සමග සභාගත කරමි. මෙම නැනෝ ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නය මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ආනයන කිරීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රය මාර්ගෝපදේශක අනුමග දේශය අනුගමනය කළේද එසේනම් ටෙන්ඩර් කැඳවීමට පළ කරන ලද නිවේදනය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද යන්න ප්‍රශ්නයට පිළිතුර මෙම මිලදී ගැනීම විශේෂීල්ලීමක් නොමැතිව ඒ කියන්නේ අන්සොලිසිටඩ් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ සිදු කළ පිරිනැමීමකි. මේ සඳහා ලංසු ඉදිරිපත් කරන සමාගම් හා එම සමාගම් ගණන කවරේද මෙම ගනුදෙනුව විශේෂීල්ලීමක් නොමැතිව ඒ කියන්නේ අන්සොලිසිටඩ් සිදු කළ බැවින් ලංසු කැඳවා නොමැත. සැපයුම්කරුවන් මිලිලීටර් 500 බෝතලයක් සඳහා ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් 12.55ක මිලක් ඉදිරිපත් කර ඇත. අංක 6 ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ මිලිලීටර් 500 බෝතලයක් සඳහා මුල් අවස්ථාවේදී ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් 12.45ක 20-21-11-10 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමේදී මෙම දියර පොහොර මිලිලීටර් 500 බෝතලයක මිල ඇමරිකානු ඩොලර් 5.25ක් ඒ කියන්නේ ෆ්‍රී කැරිය FCA බව අනාවරණය වී ඇත. ඒ අනුව නැවත මිල සංශෝධනයක් ඉදිරිපත් කරන ලෙස ආනයනය කරු වෙත දන්නා ඇත. ඒ අනුව ඇති වූ එකඟතාවය මත මිලිලීටර් 500 බෝතලයක් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 10ක මිලකට ආනයනය කර ඇත. ඒ අනුව මුල් අවස්ථාවේ FCA මිල සහ මිලටට ආනයනය කරන ලද මිල අතර වෙනස මිලිලීටර් 500 බෝතලයක් ඇමරිකානු ඩොලර් 7.72ක අනතුරුව සංශෝධන මිල හා සැසඳීමේදී FCA මිල හා මෙරට ආනයනය කරන ලද මිල අතර වෙනස මිලිලීටර් 500 බෝතලයක් සඳහා ඇමරිකන් ඩොලර් 4.75ක රටෙහි එවකට පැවති පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙම පොහොර මිලදී ගැනීම සිදු කර ඇත. මේ නිසා මෙරට සිදු පාඩුව රජයේ කළමනාකරණය කරන ලබන්නේ කෙසේද යන්නට පිළිතුර කාබනික පොහොර සාභාවික කංජ සහ කීලේටඩ් ආංශුමාත්‍ර ශාක පෝෂක සැපුම් ආනයනය අත්තිටුවීම විසය විසියක විසි දෙක මහකන්නය මෙහෙන් වූ අංක විසි දෙකයි බිඳු දෙක් ඇලයිරක් බිඳු දෙකයි අසුවට ඇලයිරක් තුන්සිය විසිතුන ඇලයිරක් බිඳු දෙකයි පහ සහ විසය විසි දෙකයි එකයි විසි අතර දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි විසයි විසියක විසි දෙක මහකන්නය සඳහා එම අවස්ථාවන විට නැනෝ නයිට්‍රජන් පොහොර ප්‍රායෝගික අවශ්‍ය නොවන බවට තහවුරු බැවින් ඒ වන විටත් ආනයනය කර නොතිබූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් 39,24,546 ප්‍රමාණයක් ආනයනය කිරීම අත්තිටුවීමට තීරණය කර ඇත. ප්‍රශ්න අංක 7 ඔබතුමා අහලා තියෙන වැඩිමිලකට ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදු කිරීමට රජයේ කටයුතු කර තිබේද? එසේනම් මෙම විගණන වාර්තා මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකිද? කවදාද යන ප්‍රශ්නයට පිළිතුර ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය පිළිබඳව විශේෂ විගණන පරීක්ෂණයක් සිදු කර ඇත. මේ පිළිබඳව විගණන වාර්තා මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. ප්‍රශ්නාංක 8ට ඔබතුමාගේ ප්‍රශ්නය දීර්ඝ නිසා මේ මිල සම්බන්ධව මම පිළිතුර කියන්නම්. වීවගාවට අවශ්‍ය ත්‍රිත්ත සුපර් ෆොස්ෆේට් TSP වීවගා කරන ගොවීන් වෙත නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත. යූරියා සහ මියුරේට් ඔෆ් පොටෑෂ් MOP පොහොර මිලදී ගැනීම සඳහා ගොවියෙකුට උපරිම හෙක්ටයාර් දෙකක් සඳහා එක් හෙක්ටයාරකට රුපියල් 20,000 බැගින් වන වවුචර් පතක් රජයේ විසින් ලබා දී ඇත. ඒ අනුව වී ගොවීන් සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි සපයා ඇත. එවගේම වී මිල සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මේ වතාවේ වී මිල දී ගැනීමේ කටයුත්ත මහකන්නේ සිදුුණේ අපේ අමාත්‍යාංශයේ මැදිහත් වීම මත නෙමෙයි. ඒක සිදුුණේ වී මිලදී ගැනීම ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා වී මිලදීගෙන ඒවා සහල් බවට පත් කළා නොමිලේ ලබා දීමේ කටයුත්තක් සිද්ධ වුණේ. නමුත් මම පිළිගන්නවා තවමත් වී ගොවීන් ළඟ AB තියෙනවා. ඒ වගේම යලකන්නේ වී මිලදී ගැනීමේ වැඩසටහනක් තියෙනවා. ඒ අනුව මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා බැංකුවෙන් ණය මුදලක් ලබා දෙන්නත්. ඒ ණය මුදල සහ අපේ භාරකාර මුදලේ තියෙන මුදල් යොදවගෙන වී මිලදී ගැනීම කටයුතු දැන්ටමත් අපි ආරම්භ කළ තියෙන රුපියල් 95 බැගින් තාම ප්‍රමාණවත් පරිදි ඒ කටයුත්ත කළ නැහැ. ලබන සතියේ ඉඳලා ඒ කටයුත්ත නිවැරදි
වෙනවා. ගරු කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා කෘෂිකර්ම ඇමතුමා, බොහොම ස්තුතියි උත්තරේ ලබා දුන්නට. මම පිළිගන්නවා මේ ප්‍රශ්න සිදුවෙන කාලේ ඔබතුමා නෙවෙයි කෘෂිකර්ම ඇමතිවරයා, ඔව් රාජ්‍ය ඇමතිවරයා, ඒක මම පිළිගන්නවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති ඇත්ත වශයෙන්ම මම ඔබතුමා දුන්න පිළිතුරු පිළිබඳව සෑහීමකට පත්වන්නේ නැහැ. මම ඔබතුමාගෙන් අහන්න කැමති දැන් චීනෙන් ඒ ආයතනයකින් ගෙන්නපු පෝර ඇත්ත වශයෙන්ම ඩොලර් මිලියන 6.9ක් වැය කරලා, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදල් වලින් රුපියල් මිලියන 1382ක්. දැන් මේ කරපු ගනුදෙනුව තුළ ඒ ලබා දුන්නු බාල පෝරවලට ඒ වන්දියක් හැටියට අපිට ඒ මුදල ආපහු ලබා ගන්නට බැරි වුණා. මොකද ඒකට හේතුව අදාළ සුරක්ෂණයන් කල්ලිකුත් වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකරපු නිසා. අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරාය කර ගැනීම මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව. එතකොට ඒ වාර්තාවෙම කියනවා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය ආදීෙහි වගකිවයුත්තන් සිය වගකීම පැහැරහැර ඇති බව වැඩිදුරටත් නිරීක්ෂණය විය. මම අහන්න කැමති ඇත්ත වශයෙන්ම අපේ රටට අහිමි වුණු ඒ අරමුදල් ආපහු ලබා ගැනීම ඒක එක ප්‍රශ්නයක්. ඒ වගේම 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පනත අනුව ජීවානුහරණය නොකළ ඒ කෘෂි රසායන වර්ගයන් බැක්ටීරියා සහිත පෝර අපේ රටට නැවගත කිරීමට කරපු ක්‍රියාවලියට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගය, ඒ ගොවීන්ට ලබා දෙන වන්දිය, රටට ලබාගත යුතු වන්දිය, ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම මේ නීති රීති කඩ කරලා මෙවන් ආයතනයක් කටයුතු කිරීම තුළ ආසාදු ලේඛනය ලේඛනගත කරලා තිබෙනවා ඒ ආයතනය. ඉතින් මම ඔබතුමාගෙන් මේ ඉල්ලන්නේ මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාවට අනුව කරුණා කරලා කවදද ඔබතුමා පියවර ගන්න. ඒක එකක්. අනිත් එක ඇයි නැනෝ නයිට්‍රජන් පෝර වංචාව පිළිබඳව තවමත් ඔඩිටර් ජෙනරල් රිපෝට් එක දැන් අවසන්. ඒක ඇයි එළි දක්වන්නේ නැත්තේ? ඇයි ඒක සභාගත කරන්නේ නැත්තේ? ඇයි ඒක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහ රටේ ජනතාවගේ දැනගැනීම වෙනුවෙන් ලබා නොදෙන්නේ? ඊළඟ කාරණාව මම ඔබතුමා කිව්වා දැන් මේ වෙනස් ක්‍රමයකටයි වීමිලිදී ගන්න කියලා. මම හිතන්නේ ඇමතිතුමා ඒක නොමග යැවීමක්. ඔබතුමා දන්නවා කොහොමටත් වීමිලිදී ගැනීම සිදුවෙන්නේ. ගරු කතානායකතුමත් දන්නවා දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා, ප්‍රාදේශීය ලේකම්වරු නෙවෙයි දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මේක ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමා දන්නවා අද පැහැදිලිවම රටේ ජනාධිපතිවරයා බොහොම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා 100ක සහතික මිල ස්ථාවරව ක්‍රියාත්මක කරනවා කියලා. ඒක මම හිතන්නේ ඔබතුමා පිළිගන්න ඇති. අද 100ක ස්ථාපිත මිල වෙනුවට බොහෝ ප්‍රදේශවල යම් යම් විවිධ මිල ගණන් තිබෙන්නේ. සමහර ප්‍රදේශවල 60යි, සමහර ප්‍රදේශවල 50යි, සමහර ප්‍රදේශවල 70යි, තවත් සමහර ප්‍රදේශවල 75යි. ඔබතුමා දන්නවා තිසමහරාම හම්බන්තොට බල ප්‍රදේශයේ 75ට යන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ මම ඔබතුමාගෙන් අහන්න කැමති මොකද්ද ගන්න ඉක්මන් ක්‍රියාමාර්ගය? ඒ කියන්නේ මේ ඊළඟ කන්නේ නෙවෙයි, මේ කන්නේ, මේ අස්වැන්න වෙනුවෙන් ඔබතුමාලා ගන්න ඉක්මන් ක්‍රියාමාර්ගය කුමක්ද කියලා මම මේ අවස්ථාවේ අහන්න කැමතියි.
අර කතානායකතුමනි, එතුමා ප්‍රශ්න ගණනාවක් ඇහුවා මේ සම්බන්ධව. මේ පළවෙනි චීන පොහොර නැව සම්බන්ධව කටයුත්තේදී අපිට නම් නිශ්චිත වශයෙන් ඉදිරිපත් වෙලා නැහැ. විගණන වාර්තාවේ තියෙනවා මේකට අධිකරණ ක්‍රියාවලියකට යන නඩු පවරන්න කියලා. ඒ අනුව දැන්ටමත් මම අධිකරණ ඇමතුමාට අපි ඊයේ සාකච්ඡා කරා. එතුමා අපිට ඉතාමත් කඩිනමින් නම් කරලා දෙන්න එකඟ වුණා. විනිශ්චයකාරවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටුව පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ඒ පිහිටවන කමිටුවෙන් නිශ්චිතව මේ සම්බන්ධව වගකීතු පාර්ශ්වයන් අඳුනා ගත්තොත් ඒ අයට ඉරිව නඩු පවරන්න අපි කටයුතු කරනවා. ඒක ඉතාමත් වගකීමෙන් මේ පාර්ලිමේන්තුවට සඳහන් කරන්න කැමති. අපිට කවුරුවත් බේරන්න හෝ කවුරුවත් මේ ඉලක්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ. වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම්, පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වගකීම බාර ගන්න, ඒ වගකීමට දරන නැත්නම් ඒකට සම්බන්ධ වෙච්ච කිසියම් නිලධාරියෙක් වෙන්න පුළුවන් ඒ වගේ ඉන්නව නම් අපි ඇයට එරෙහිව නීතියානුකූලව ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම මේ කාරණය සම්බන්ධව දැනට තියෙන තත්ත්වය තමයි අධිකරණ මේ විදේශ කටයුතු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුව මේ රාජ්‍යයන් අතරත් ගැටලුවක් ඇති නොවන විදියට, මොකද චීන රජයේ මේ කාරණයට මැදිහත් වෙලා තියෙනවා. තානිය ප්‍රතිකාර්යාලය මේ සම්බන්ධව කටයුතු කරමින් තියෙනවා. ඒ අය අපිට අමතක කරන්න බෑ. අපිට පසුගිය කාලේ කෘෂිකාර්මික කටයුතු වලට ඉන්ධන විශාල ප්‍රමාණයක්, මේ ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක වටිනාකමින් යුක්ත ඉන්ධන ගොවින් වෙත නොමිලේ ලබා දුන්නා. ඊවර ජනතාව වෙතත් නොමිලේ ලබා දුන්නා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ අපිට මේ රාජතාන්ත්‍රික මට්ටමින් මේ ගැටලුව විසඳා ගැනීම සඳහා විදේශ කටයුතු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් රැස් වෙනවා. දැන් වාර ගණනාවක් රැස් වෙලා තියෙනවා. මේක ඉන්පසු ඒ අර්බුදය අපිට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම වීමිලදී ගැනීම සම්බන්ධව සහ නැනෝ පෝර සම්බන්ධව ඔබතුමා කියපු කාරණයට ඒ සම්බන්ධව විගණන වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ විගණකාධිපති දෙපාර්තමේන්තුව. ඒකවල තාම ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඒ නිසි පරිදි වාර්තාවක් ඉදිරිපත් කළා නැහැ. චීන පොහොර සම්බන්ධව ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව ඉදිරිපත් වෙලා නැහැ. ඉදිරිපත් වුණාට පසුව ඒ සම්බන්ධවත් මේ ආකාරයෙන් ඒ ලබා දෙන නිර්දේශ අනුව නීත්‍යානුකූලව කටයුතු කරන්න අපි අවශ්‍ය පියවර ගන්න බව සහතික කරන්නට කැමති. ඒ වගේම වීමෙලදී ගැනීම සම්බන්ධව ඔබතුමා කිව්වේ කාරණේ දැන් ගිය වතාවේ ගත්තේ හැමදාම ගන්න දිසාපතිවරු හරහා නෙමෙයි. ඒ ඔබතුමා කිව් කාරණේ නිවැරදි නැහැ. වීමෙලදී ගැනීම කරන්නේ සාමාන්‍ය සම්ප්‍රදායක් විදිහට වී අලෙයි මණ්ඩලය. නමුත් ගිය වතාවේ සුවිශේෂ තත්ත්වයක් තිබුණා. වීමෙලදී ගත්තේ දිසාපතිවරු හරහා සල්ලිවල ප්‍රාදේශීය ලේකම්වරු. ඒ ප්‍රාදේශීය ලේකම්වරු වී අරගෙන ඒවා සහල් කරලා නොමිලේ දුන්නා. මේ රටේ දුප්පත් මිනිසුන්ට නොමිලේ දෙන වැඩසටහනකට බිලියන 13කට වැඩි මුදලක් වියදම් කරලා තියෙනවා. ඒක මේ රටේ අහිංසක ජනතාවට ඒ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න හාල් කිලෝ 20 බැගි මේ රටේ ජනතාවට දීමක් තමයි සිදු වුනේ. නමුත් මම පිළිගන්නවා තවත් වීතෝගයක් ඉතුරු වෙලා තියෙන බවත්, ඒ වගේම මේ කන්නේ අස්වැන්න එන බවත්, ඒ අනුව වීමිල සම්බන්ධව ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවකින් මිල තීන්දුව කරන්, ඒ අනුව මේ මිල රුපියල් 95ක් විදියට තීන්දුව කළා තියෙනවා. ඒ අනුව දැන්ටමත් අපි වීමිල දී ගැනීම කටයුතු ආරම්භ කළා තියෙනවා. ඔබතුමාට තමයි දැන් තොරතුරු වාර්තා වෙලා තියෙන ටිකක් පරණ තොරතුරු. තිසමහරාමේ යෝධ කණ්ඩිය වීරවිල ඒ සෑම ගබඩාවකම ගිය ඉරිදා වෙනකොටත් ගත්තා. අපි ඉරිදා දවසෙත් ගන්න කිව්වා. දැන් මේ සතියෙත් ඒ දිගටම ගැනීම කටයුත්ත කරනවා. ඒ වගේම අපි අම්පාරට, ඒ වගේම අම්පාරට, පොළොන්නරුවට, මඩකලපුවට, අනුරාධපුරයේ මේ දිස්ත්‍රික්කවලත්, මොනරාගල ඇතුළේ, ඒ වගේම දැන්ටම රත්නපුරේ දිස්ත්‍රික්කේ හෙටින් ඉඳලා මේ කටයුත්ත සිද්ධ වෙනවා. වී ගැනීමේ කටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. අපිට ලැබෙන මුදල් තත්ත්වය අනුව තමයි මේ කටයුත්ත අපි සිදු කරන්නේ.
ඔව්. I just finished this. මේ ඔබතුමන්ලා දැන් රුපියල් මිලියන 1000ක් වගේ, මිලියන බිලියනක් වගේ මුදලක් වෙන් කරලා තියෙනවා කියලා ආරංචි. දැන් මේක සොච්චම් මුදලක්. මේකෙන් දිස්ත්‍රික්ක හැමෝම ඉන්න මේ ගොවීන්ට මේකෙන් සැතක් ලැබෙන්නේ නැහැ. දැනටම අම්පාර දිස්ත්‍රික්කේ හැම ගෙවල් ගානෙම දැන් ගෝණි අඩුක්කු කර තියාගෙන ඉන්නවා දැන් මාස ගානක් තිස්සේ. හරි, දැන් මීළඟ අස්වැන්නත් එන්න ළඟයි. දැන් මේක දැන් ඔබතුමන්ලා දෙන මේ රුපියල් 95ත් මදි. 120කට හරි 25කට හරි ගත්තනම් සරිලයි. නැත්තම් එන කන්නෙට මේ වී වගා කරන්නෙන් කරන්න නැතුව මේ අයින් වෙලා තමයි ඉඳ වෙන්නේ. දැන් පොහොරත් ගත්තේ ඔබතුමන්ලා 9000 කිව්වට පොහොර මිටියක් 13000 දීලා තමයි ගන්න උනේ. ඒක තමයි ඇත්ත. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළදී මේ ගාන නම් සරිලන්නම නැහැ. පොඩ වැඩි කළ දිය යුතුයි. අනිත් එක මේ විලදී ගන්න වෙන් කළ තියෙන මුදලත් මදි.
පිළිගන්නේ නැහැ මේ රුපියල් 13000ට පෝර ගන්න තත්ත්වයක් පත් වුණා කියලා. අපි අඛණ්ඩව රුපියල් 10000 බැගින් දුන්නා 15 වෙනිදා වෙනකම්. 15 වෙනිදායින් පස්සේ අපි රුපියල් 9000 බැගින් ලබා දුන්නා වීගොවින්ට. ඒ පොහොර ලබා දීමේ කටයුත්ත අපි සිදු කරා. එතන ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒ වගේම මඩ පෝර ටික අපි නොමිලේ දුන්නා සියලුම ගොවීන්. ඒ වගේම පෝර මිලදී ගැනීම සඳහා අපි රුපියල් 20000ක් හෙක්ටයාර් එකට, හෙක්ටයාර් දෙකට නම් 40000ක් විදියට වවුචර් පත්‍රයක් ලබා දුන්නා. මේ වතාවේ ඒ සහනය ලබා දුන්නා. ඒ නිසා මමත් පිළිගන්නවා තව වීමිල ඉස්සරහට යනවා නම් හොඳයි කියලා. කොහොම වුණත් අපිට මිලියන 1000ක මුදලක් ප්‍රයෝජනට අරගෙන මේ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන්. තවත් අවශ්‍ය වුණොත් මුදල් ලබා දෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. දැන් මේ දවස්වල බැංකුවත් එක්ක ඒ සාකච්ඡා කටයුතු කරගෙන යනවා. අපි මේ සතිය ඇතුළත, මේ එන සතිය ඇතුළත වෙනකොට මේ ප්‍රශ්නේ මම හිතන්නේ වීමිල දැන්ටමත් අපි ගන්න පටන් ගන්නකොට පෞද්ගලිකාංශය වැඩි වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔය තත්ත්වය ඇත්ත. 70ට 65ට යමින් තිබුණා. අපි 95 කියන මිල දානකොටම දැන් 80 ගානට දැන්ටමත් වැඩි වෙලා තියෙනවා. මේ වගේ මේ රජයට ඔක්කොම වී ගන්න බෑ. නමුත් මේ මිල පාලනය පවත්වාගෙන යාම සඳහා අපි මැදිහත් වීම අවශ්‍යයි. මම ඒකට උත්තරට මැදිහත් වෙනවා.
ඔව්.
ගරු කතානායකතුමනි, මට පොඩි වෙලාවක් දෙන්න මේ පොහොර ප්‍රශ්නේ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ගරු කතානායකතුමනි, මේ චීන පොහොර සහ නැනෝ පොහොර පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කරා. මම ඒවකට අමාත්‍යවරයා හැටියට පොඩි අදහසක් පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න, නැත්තම් මේ වැරදි මතයක් යන නිසා විපක්ෂ නායකතුමත් විපක්ෂ සංවිධායකතුමත් දිගින් දිගටම මේ පිළිබඳ කතා කරා, ප්‍රශ්න ඇහුවා. විපක්ෂ නායක කාර්යාලයේ මේ පිළිබඳ වෙනම ප්‍රශ්නයක්, මේ පිළිබඳ වෙනම අධ්‍යයනයක් කරා. මේක පිටිපස්සේ තියෙන පොහොර ප්‍රශ්නයට එහා ගිය හන්තානේ ඉඩමක් සහ සංස්කෘතික අරමුදලේ ප්‍රශ්නයක්, ඒකමක් නැහැ. ගරු කතානායකතුමනි, මගේ ප්‍රශ්නය චීනෙන් ආනයනය කරන ලද පොහොර රජයගත තීරණයක් කරුව තමයි පොහොර ආනයනය කරේ. ඒ අනුව ජාත්‍යන්තර ටෙන්ඩරයක් ඇඳවලා, මොකද මේක මට අදාළ විෂයක් නෙවෙයි, මේක මේ ගැසට් එකකින් රාජ්‍ය අමතුමාට අයිති විෂයක්. නමුත් මම විෂය භාර ඇමතිවරයා හැටියට මේ පැහැදිලි කරන්නේ, මේක මගේ කාර්යයක් නෙවෙයි. ඒ අනුව මේකේ US මිලියන 5ක අපකරයක් අරගෙන තමයි මේ පොහොර ආනයනය කරන්න දුන්නේ. නමුත් අවසානයේදී මේ පොහොර එක රිජෙක්ට් වෙච්ච නිසා වාණිජ මහාධිකරණේ අලිශබ්‍රි ඇමතුමා, එවකට විදේශ කටයුතු ඇමතිවරයා, වාණිජ මහාධිකරණේ නඩුවක් පවරලා ඒගොල්ලෝ නීතිපතිවරයාගේ උපදෙස් අනුව සමතේකටපත් වෙලා තමයි ඒ මුදල නිදහස් කරේ. ඉතින් ඒ අනුව දැනට ඒ සමාගම පොහොර එවන්න එකඟ වෙලා තියෙනවා. දැන් අපි මේ කියනවා චීන අසුචි අසුචි කියලා. ගරු කතානායකතුමනි, මේ සමාගම ලෝකේ ඇමරිකාවට, ජර්මනියට, සියලු රටවල් වලට කාබනික පොහොර ආනයනය කරපු සමාගමක්. මේක ඇතුලේ තියෙන වෙන කතාවක් දැම්මට ඒකට කාලයක් නැහැ. ඉතින් ඒ නිසා චීන පොහොර ආනයනය කිරීම සහ ඒ මුදල් ගෙවීම සියල්ල වාණිජ මහාධිකරණය විසින් ගත්ත තීන්දුවක් අනුව චීන රජයත් ශ්‍රී ලංකා රජයත් අතර ආපු එකඟතාවයක් මත කරපු දෙයක් කරෙන්ද වෙනත් ප්‍රශ්නයක් නෙවෙයි. නැනෝ පොහොර සම්බන්ධයෙන් මම ගියා CID එකට විශේෂ භාර ඇමතිවරයා හැටියට. මේ නැනෝ පොහොරේකේ වංචාවක් වුණයි කියලා කියපු නිසා පළවෙනි වතාවට විශේෂ භාර ඇමතිවරයා CID එකට ගිහිල්ලා පැමිණිලක් කරා නැනෝ පොහොර පිළිබඳව විභාගයක් කරන්න කියලා. මමත් ඉන්නවා ඒ පිළිබඳව විභාගයක් කරන්න ඕනේ කියන තැන. ඒ නිසා මේකේ කිසිදු වෙන ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ පිළිබඳ ඕනෙම තැනක පරීක්ෂණ තියන්න පුළුවන්. අර කතානායකතුමනි, රජයේ ගත්ත තීරණය තමයි ක්‍රියාත්මක කරේ. ඒ නිසා මේ හන්තානයි සංස්කෘතික අරමුදලයි මේකට පටල ගන්න එපා කියන එකයි කියන්නේ.
හරි, බොහොම ස්තුතියි විදුලි වල ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජාපලියේ රතන ස්වාමින් වහන්සේ විසින් ඊයේ දවසේ
ගරු කතානායකතුමනි, මෙතන තියෙන ප්‍රශ්නේ පෝර ඕඩර් කරපු විදිය ඒක නෙවෙයි. අපේ ආණ්ඩුව ගේපු මුදල් වලට පෝර හම්බුන්නේ නැහැ. පෝරත් නැහැ, සල්ලිත් නැහැ. මේකයි කතාව. වටපිටද මනි. එතකොට 2.5 බිලියන් ගෙව්වා කතානායකතුමා. අපිට කමන්නේ හදිසි අවස්ථාව තිබ්බවා අපි පිළිගන්නවා. මෙතන වෙලා තියෙන්නේ සල්ලිත් නැහැ, පෝරත් නැහැ. කවුද වක් කියන්න ඕන?
හරි, වෙනම විවාදයක් ගන්නකොට
අධිකරණය ගත්ත තීන්දුවක් කියලා ගේපුවාට වගකීමක් නැද්ද? පුදුම දෙයක්. ඒක හැම එකටම අධිකරණයක් කියන්න ඕන.
හරි, බොහොම ස්තුතියි.